සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස නංතු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංකා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංකා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස දේව යක්ඛ මනුස්සානං ලෝකේ අග්ග පලං තදං දදං තං තමයන් තානං පුරිසාජං යති නමෝති ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි වාසනාවන්ත කාරුණික ගුණබර සදහැවත් පින්වත්නි තුන් මාසයකට වැඩි කාලයක් පවත්වාගෙන එනු ලබන වස්සාන ධර්ම දේශනා මාලාවේ අවසාන ධර්ම දේශනාවයි අද මේ ශනිදා රාත්‍රියේ සිද්ධ කරනු ලබන්නේ. ධර්මයේ පිළිබඳව මහත් වූ අභිරුචියකින් මේ කාලය තුලම මේ බොහෝ පිරිසක් බොහොම කාලය විහිස මහන්සිය ධනෙ වැය කරගෙන බොහොම දුර බැහැර ඉඳලා පවා මේ සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා බොහෝ පිරිස එකතු වුණා. ධර්මයට බොහෝ දෙනා තුල තියෙන ප්‍රසාදයේ කැමැත්ත මේ දින කීපය තුල මේ මාස කීපය තුල අපට යම් හැඟීමක් ඇති කරගන්න පුළුවන්කම තිබුණා. ධම්මකාමෝ භවං හෝති. ධර්මයට කැමැති කෙනා ඒ අභිවෘද්ධියේ ලක්ෂණයක් බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ධම්ම දෙස්සී පරාභවෝ. ධර්මයට ඊර්ෂ්‍යා කිරීම, ධර්මයට අකමැති වීම පිරිහීමේ කාරණයක් ඇටියටයි උන්වහන්සේ ලෝකෙට හඳුන්වා දුන්නේ. බොහෝ පිරිසක් ධර්මයේ කෙරෙහි අප්‍රමාණ ප්‍රසාදයකින් බොහෝ සදහැසිත් උපදවාගෙන පහළ කරගෙන මේ කාලය තුලම සද්ධර්මයේ ශ්‍රවණය කළා. අද දවසෙත් ඒ වගේම සදහැසි උපදවාගෙනයි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න මේ පින්වත් හැම කෙනෙක්ම මේ පුණ්‍ය භූමියට එකතු වුණේ. අද දවසේ දායකත්වයේ ලබාගත් ඒ කරුණාරත්න ගුණවර්ධන දායක පවුල්වල පින්වතුන් සද්ධර්ම දාණය බෙදා හදා දෙමින් එහි දායකත්වයේ දරමින් ලොකු පින්කමක් සිද්ධ කරගන්නවා. ඒ හැම දෙනාටත් මේ හැම දෙනාටමත් පවුල්වල තියෙන දෙනාටත් ආශිර්වාද පිණිස වගේම ඉතින් කමර තව ප්‍රාර්ථනාවක් අලුත් බලාපොරොත්තුවක් අපි ඇති කරගන්නවා. ඒ පවුල් දෙකේ හැම දෙනාටමත් මේ සම්බන්ධ වෙන හැම දෙනාටමත් මේ උතුම් සද්ධර්මයේ අවබෝධ කරගැනීම පිණිසම මේ උතුම් පින්කම උපනිශ්‍රය වේවා කියලා. සිය ප්‍රාර්ථනා ඇතුවයි අද දවසේ සදහම් දේශනාව පවත්වන්නට සූදානම්. අද අපි තීරණය කළා බුදුරජාණන් වහන්සේ පිළිබඳවම පුංචි දැනුවත් කිරීමක් කරන්න. ඒ සඳහා අපි උත්සාහවත් වෙනවා මහා කරුණිකයන් වහන්සේගේ පුරිස ධම්ම සාරතී ගුණයේ පිළිබඳව යම් සටහනක් අපේ ජීවිත තුළට එකතු කරගන්න. උන්වහන්සේ කෙබඳු ආකාරයකින් දෙවියන් යක්ෂයින් මිනිසෙයින් හට අග්‍රඵලයේ උතුම් ඵලයේ දානය කරමින් දමනය කළ යුත්තන් කෙසේ දමනය කළේද කියන කාරණාව පිළිබඳව අපේ ශක්ති පරිද්දෙන් යම් විමසීමක් කරන්න උත්සාහවත් වෙනවා. එන්නතුනි දවසක් බුදුරජාණන් වහන්සේ තවැත්මවර වැඩ ඉන්න අවධියක උන්වහන්සේව දකින්නට පැමිණෙනවා කේසි කියන අශ්වදමකයා. අශ්‍රයන් දමනය කරලා දෙන කෙනෙක්, අශ්‍රයන් පුහුණු කරලා දෙන කෙනෙක්, බොහොම චිර ප්‍රසිද්ධ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා උන්වහන්සේ සමග සතුටු සාමිච්චිය යෙදුනහම බුදුරජාණන් වහන්සේ අහනවා, කේචි ඔබ කොහොමද අශ්‍රයන් දමනය කරන්නේ? මොකක්ද ඔබ ඒ සඳහා යොදා ගන්න ක්‍රම? එහෙදි කේචි කියනවා, ස්වාමීනි මම අශ්‍රයන් දමනය කරන්න බොහොම ප්‍රසිද්ධ කෙනෙක්. අපේ පරපුරම බොහොම ප්‍රසිද්ධයි අශ්ව දමනයේට. බොහොම හොඳට හීලෑ කරලා රජවරුන්ට සිටුවරුන්ට අශ්ව සේනාවට අශ්‍රයන් සකස් කරලා පිළියෙල කරලා පුහුණු කරලා දෙනවා. ඒ සඳහා මම යොදා ගන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි සමහර අශ්‍රයන්ව මට දමනය කරන්න පුළුවන් හොඳින් යහපතින්. සමහර අශ්‍රයන්ව මම දමනය කරනවා ටිකක් සැරපරුසුයි. සමහර අශ්‍රයන්ව දමනය කරනවා මේ හොඳ බවත් පරුෂ බවත් දෙකම එකතු කරගෙන. සමහර අශ්‍රයෝ හොඳින් කිව්වහම බොහොම හික්මෙන, බොහොම හොඳින් ඒ පුහුණුවෙන් කටයුතු කරනවා. සමහර අශ්‍රයෝ ඉන්නවා එහෙම හොඳට කියලා බෑ. ටිකක් සැර කරලා වේවැලෙන් කසෙන් පහර දීලා දඬුවම් කරලයි පරිශේණුයි සමහර අශ්‍රයන්ව දමනය කරන්නේ. සමහර අශ්‍රයෝ ඉන්නවා මේ හොඳින් නරකින් දෙකෙන්ම දෙකම එකතු කරගෙන. සමහර වෙලාවට හොඳට තීකරුත්, සමහර වෙලාවට අවනත නැහැ. ඒ වෙලාවට දඬුවම භාවිතා කර. මේ දෙකම එකතු කරගෙනත් මම සමහර අශ්‍රය දමනය කරනවා. හොඳයි කේසි ඔබට ඔය අශ්‍ර දමනයේදී හොඳිනුත් නරකිනුත් හොඳත් නරකත් දෙකමත් එකතු කරගෙන මේ තුන් විදිහෙන්ම අශ්‍රය දමනය කරගන්න බැරි වුණොත් ඔබ මොකද කරන්නේ කේසි? එහෙම වුණොත් ස්වාමීනි ඇත්ත කියන්නම් අපේ ආචාර්ය පරපුරට අවමානයක් එකතු කරන්න බෑ. නින්දාවක් ගෙනෙන්න බෑ. අපි පරම්පරාවෙන් හොඳට අශ්‍රයව දමනය කරලා පුරුදු අය. එහෙම මෙල්ල කරන්න බැරි අශ්‍රය ඉන්නවා. එහෙම අශ්‍රයන් අපි හොර රහසෙම පක්‍රමශීලීව මරලා දානවා. අපිට දමනය කරගන්න මේ අශ්‍රයෙක් බැරි වුණා කියන හරක්කේ යන ඉඩ තියන්නේ අපි අශ්‍රයව මරලා දානවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේගෙන් දේශයාන හොඳයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ඔබ වහන්සේ පුරුෂ ධම්මසාරතීන් ඔබ වහන්සේත් මිනිස්සු දමනය කරන කෙනෙක්. දෙවියන් යකුන් මිනිසුන් බඹුන් දමනය කරන කෙනෙක්. ඔබ වහන්සේ කොහොමද දමනය කරන්නේ? මම අශ්‍රය දමනය කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේසි මමත් ඔය විදිහටමයි දමනය කරන්නේ. ඒ කියන්නේ ස්වාමීන් ඔබ වහන්සේ ඒ දමනය කරන හැටි මට පැහැදිලි කළොත් කේසි මමත් හොඳින් දමනය කරනවා. එහෙම බැරි අයව නරකින් දමනය කරනවා. සමහර අයව හොඳයි නරකයි දෙකම යොදාගෙන දමනය කරනවා. ස්වාමීනි අදහස මට එච්චර පැහැදිලි නෑ. ටිකක් විස්තර කළොත් කේසි මම සමහර කෙනෙක්ව මට හමු වුණාම මම මේ කාය සුචරිතය ගැන කියලා දෙනවා. මේ කයින් අකුසල් නොකිරීම ගැන කියලා දෙනවා. වචී සුචරිතය, වාක් සුචරිතය, වචනේ යහපත් කර ගැනීම පිළිබඳව කියලා දෙනවා. මනෝ සුචරිතය ගැන කියලා දෙනවා. මනෝ කුසලය ගැන කියලා දෙනවා. ඊළඟට ඒ කාය සුචරිතයට ලැබෙන විපාක ගැන, වචී සුචරිතයට ලැබෙන විපාක, මනෝ සුචරිතයට ලැබෙන විපාක ගැන කියලා දෙනවා. දිව්‍ය ලෝකයේ ගැන දෙවියන් ගැන කියලා දෙනවා. මනුෂ්‍ය ලෝකයේ ගැන මිනිස්යන් ගැන සුගතිය ගැන කියලා දෙනවා. මේ විදිහ කියනකොට මේ යහපත් පැත්ත කියනකොට සමහරු එයින්ම හික්මෙනවා. සමහර කෙනෙකුට මේවා කියලා හරියන්නේ නැහැ කේස්. සමහර කෙනෙකුට මම කියලා දෙනවා නරකයි. වාග් දුෂ්චරිතය කියන්නේ මෙන්න මේක. කාය දුෂ්චරිතය මෙන්න මේක. මනෝ දුෂ්චරිතය කියන්නේ මෙන්න මේක. කාය දුෂ්චරිතය දුනොත් මෙන්න ලැබෙන විපාකය. මේ භයානක විපාක පෙන්වලා දෙනවා. වචී දුෂ්චරිතයට ලැබෙන භයානක දුක් විපාක ටික පෙන්වලා දෙනවා. මනෝ දුෂ්චරිතයට ලැබෙන භයානක නපුරු විපාක ටික පෙන්වලා දෙනවා. තිරිසං ආත්මය, പ്രേත විෂය, නරක ආදිය නිබඳු තැන්වල උත්පත්තිය පිළිබඳව කියලා දෙනවා. එතන ඒ තැන්වල උත්පත්තිය ලැබුවාම අත්විඳින්න වෙන භයානක විපාක පිළිබඳව පෙන්වලා දෙනවා. මෙන්න මෙහෙම නරකින් මම හික්මවන සමහර අයව නරක කියලා දීලා, වැරදි පැත්ත කියලා දීලා, වැරදි පැත්තට ලැබෙන විපාක කියලා. සසර බිය ඇති කරගෙන අපාය බිය ඇති වෙලා මුගක් අය දමනය වෙනවා. සමහර අයට කේසි මේ විදිහට හරියන්නේ නැහැ. සමහර අයට මම කාය සුචරිතයක් කියනවා. කාය දුස්චරිතයක් පෙන්වලා දෙනවා. කාය සුචරිතයේ ලැබෙන විපාකය මේ බඳුයි කියලා දෙනවා. කාය දුස්තරිතයේ දුනොත් මෙන්න මේ බඳු විපාකයක් අත්විඳින්න වෙනවා කියලා දුක් විපාක ටික කියනවා දෙනවා. වචී සුචරිතය කියලා දෙනවා. වාක් දුස්තරිතය කියලා දෙනවා. වාක් සුචරිතයට ලැබෙන යහපත් විපාක ටික කියලා දෙනවා. සුගතිය පෙන්වලා දෙනවා. වාක් දුස්තරිතයේ ලැබෙන භයානක විපාක ටික පෙන්වලා දෙනවා. අපාය තිරිසන් ප්‍රේත ආත්ම ටික පෙන්වලා දෙනවා. මනෝ සුචරිතය පෙන්වලා දෙනවා. මනෝ දුස්තරිතය පෙන්වලා දෙනවා. මනෝ සුචරිතයට ලැබෙන සැප විපාක සුඛ විපාක ටික පෙන්වලා දෙනවා. මනෝ දුස්චරිතයට ලැබෙන භයානක දුක්ඛිත විපාක ටික පෙන්වලා දෙනවා. මේ හොඳත් නරකත් දෙකම කියලා දෙනකොට හුඟක් අය දමනේ වෙනවා. මේ මහගෙන ඉන්න කේසියාන හොඳයි ස්වාමීනි දැන් ඔබ වහන්සේ හොඳිනුත් නරකිනුත් හොඳත් නරකත් දෙකම යොදාගෙන මේ තුන් ආකාරයෙන්ම දමනේ කරගන්න බැරි වුණොත් කවුරු හරි ඔබ වහන්සේ උපද කරා. කේසි මමත් ඔබ වගේම මරලා දාන. කේසියාන කුදුමයිනි ඔබ වහන්සේ තථාගතයන් වහන්සේ කරුවක් නන් වහන්සේ ඔබ වහන්සේ වෙන කෙනෙකුට ප්‍රාණඝාතයේ සුදුසු නැහැ. කේසිය ලෝකේ කතා කරන ඝාතනයේ නෙමෙයි. මේ ආර්ය විනේ මරා දැමීමක් තියෙනවා. මරණීය දඬුවමේ නියම ක්‍රීමක් තියෙනවා මේ ආර්යෙනි. මම ඒක කරනවා. කොහොමද ස්වාමීනි ඒක? උන්වහන්සේ ඒක පැහැදිලි කරනවා මේ තුන් ආකාරයෙන්ම කාව හරි දමණය කරගන්න බැලුවාම මේ තුන් ආකාරයෙන්ම දමණය වෙන්නේ නැත්තම් එහෙම වුණොත් කේසී මම තීරණය කරනවා මොහු දේශනා නොකළ යුත්තේ අනුශාසනා නොකළ යුත්තේ විමසා නොබැලිය යුත්තේ කියලා. දේශනා කිරීම අනුශාසනා කිරීමට ඔහු පිළිබඳව නොසිතනවා අත්හරිනවා. එහෙම වෙනකොට මගේ ශ්‍රාවකයෝ කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ දේශනා කරන්නේ අත්හැරියා. උන්වහන්සේලා තීරණය කරනවා ඒ දමනය කරගන්න බැරි කෙනාව අත්හැරලා දාන්න. අනුශාසනා නොකරන්න තීරණය කරනවා. මෙන්න මෙහෙම අත්හැරියාම කේසි මේ ආර්ය විනයේ තියෙන මරා දැමීම. මෙන්න මෙහෙම කරලත් අපි මේ ශාසනයෙන් අත්හැරලා දානවා. මෙබඳු දඬුවමක් වදයක් මේ ශාසනය තුල ආර්ය විනය තුල තිබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මෙන්න මේයින් පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ කෙබඳු ආකාරයකින් ලෝකය සිරිතලාද ලෝකයේ දමනය කළාද කියලා. උන්වහන්සේගේ මුළු ජීවිත කාලය තුලම දමනය කරගන්න පුළුවන් වෙච්ච අයත් ඉන්නවා බැරි වෙච්ච අයත්. ඒ වගේම උන්වහන්සේ මරා දැමුව අයත් ඉන්නවා. උන්වතුන්ට මතක ඇති එක බොහොම ප්‍රසිද්ධ චරිතයක් තියෙනවා. කුංචි කාලේ ඉඳලම එකතම හැදුණු කෙනෙක් හිටියා සිද්ධාර්ථ මරුවා. උයන් කෙලියට යනකොට ගිහිල්ලා ඉස්සෙල්ලම ජාති ජරා මරණය කියලා දුන්නේ ඡන්න. ගිහි ගෙදර අතහැරලා පැවිද්දට එන දවසේ එක්කරගෙන ආවේ ඡන්න. මේ නිසාම ඡන්න උඩඟු වෙලා හිටියා. ඡන්න මහන වුණා. මහන වුණාට හරිය උඩඟුයි. සිද්ධාර්ථ කුමාරයා උපන් කාලාවේ ඉඳලා මාත් එක්කමයි හැදුණේ වැඩ. මාත් එක්කමයි හැම ගමනක්ම ගියේ. බුදු වෙනාවෙත් මාත් එක්ක මම මොකටද කාටවත් යටත් වෙන්නේ. උඩඟු බව. බුදුහාමුදුරුවන්ටවත් සරියුත්ම කලං දෙනම වහන්සේටවත් බැරි වුණා ඡන්න ආමුදුවන් ගමනේ. පිරුණුවන් වා වදාරන්න තාසන්න කාලේ ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා ඡන්නට අනුකම්පාවක් තිබුණා බුදුහාමුදුරුවන්. මරණීය දඬුවම නියම කළා. හැබැයි මේ ශාසනයේ මරණීය දඬුවම නියම කළාට එල්ලලා මරන්නේ නැහැ. අපව විශේෂ ජනාධිපති සමාවක් දීලා ඉදහස් කරගන්න පුළුවන්. ඡන්නට එහෙම දඬුවමක් පනවන්න නියම කළා ආනන්ද හාමුදුරුවන්. මොකද ඒ දඬුවම බ්‍රහ්ම දණ්ඩය. මේ ශාසනයේ තියෙන බොහොම බරපතල දඬුවමක් බ්‍රහ්ම දණ්ඩය. බ්‍රහ්ම දණ්ඩය කියන්නේ කවුරුවත්ම කතා කරන්නේ නැහැ. ළඟට එනකොට අනිත් අය යනවා. කිසි කෙනෙක් ගණන් ගන්නෙත් නැහැ, කිසි කෙනෙක් කතා කරන්නෙත් නැහැ. ලොකු දඬුවමක්. සර්ණ හාමුදුරන්ට මේ බුදුරජාණන් වහන්සේගේ නියමය අනුව භික්ෂුන් වහන්සේලාට දැනුම් දුන්නා. බුදු හාමුදුරන්ගේ නියමයක් කළා කියලා භික්ෂුන් වහන්සේලා ඒ බුද්ධ වචනේ ඒ විදිහින්ම කරුණාවෙන් අකාරුණිකව නෙමෙයි සන්නහවඳුරන්ව දමනය කරගන්න යහපතට යොදවන්න මෙච්චර උදව් කළ කෙනෙක් මේ සම්බුදු කෙනෙක් ලෝක පහළ වෙන්න අනේ අහිංසක මිනිසයා දුකටපත් වෙනවා මොනකොලොත් කියන කොහොමාරි ඔහුවත් මේ ශාසනය තුල පහදව ගන්න ඕන අධිගමයකට පත්තර ගන්න ඕන කියන කාරුණිකත්වයේ ඇතිව හැම දෙනා වහන්සේම තීරණය කළා සන්නහවඳුරන්ට ඒ දඬුවමට පත්තරක් කලක් බොහෝ වැඩි කාලයක් ගියේ නැහැ ඡන්නහාමුදුරන්ට කතා කරන්න කෙනෙක් නැහැ. බොහොම දුකට වේදනාවට පත් වෙලා භික්ෂු සංඝයා ඉදිරියේදී වැඳ සමාව අරගෙන නිවැරදි වුණා. චන්නහාමුදුරුව පස්සේ කාලෙක සියලු කෙලෙසුන් නැසා මඟඵල අවබෝධ කරගැනීමේ භාග්‍ය සලසනවා. එනිසා මේ තමයි ප්‍රකට උන්වහන්සේ අත්හැරලා දාපු තැන. උන්වහන්සේත් උන්වහන්සේගේ ශ්‍රාවකයෝත් අත්හැරලා දාපු තැන. එහෙත් නැවත නැගී සිටින්නට මේ ශාසනයේ ඉඩක් තිබුණා. කේසි මරලා දැම්මොත් මරලා දැම්මමයි. ආයි පණ ඉන්නේ නැහැ. මේ ශාසනයේ මරා දැම්මම ආපහු පණ ලබන්න පුළුවන්, ජීවේ ලබන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් ගමනය කරන අය අතර මිනිස්සු පමණක් නෙවෙයි. උන්වහන්සේ බොහෝ දෙවියන් ගමනය කළා. බ්‍රහ්මයන් ගමනය කළා. අසුරයන් ගමනය කළා. යකුන් ගමනය කළා. තිරිසන් සතුන් පවා උන්වහන්සේ ගමනය කළා. උන්වහන්සේ ගමනේ සඳහා යොදාගත් ක්‍රම විවිධයි. ඒ පුද්ගලයන්ගේ ස්වභාවය අනුව ඒ ආකාරයෙන් උන්වහන්සේ යොදාගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ඉන්න කාලේ බ්‍රහ්ම ලෝකයේ එක බ්‍රහ්මෙක් හිටියා. මන් තරම් උස කෙනෙක් ලෝකේ කවුරුවත් නැහැ කියලා උඩඹලයි. මම තමයි ලෝකෙ ඉන්න උසම කෙනා. ශ්‍රවණ බාගතුමිය කොච්චර කතා කළත් මන් තරම් උස නැහැ කියලා. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ බ්‍රහ්මයා එනවා. බුදුහාමුදුරු බලන්න එන බව දැකලා උන්වහන්සේ ඔය අදත් ඉන්දියාවේ ගියායේ දකින්න සවැත් නුවර ජේතවනාරාමයේ ආනන්ද බෝධියත් එක්කම මෙහා පැත්තෙන් කියනවා කුටි පැත්තට වෙන්න ලොකු සක්මනක්. මේ සක්මනේ දිගවරුණා. සක්මනේ ආවිල්ලා දැන් දෙපතුල පැත්තෙන් බලන හිස පේන්නේ. එහා පැත්තට යනවා. හිස පැත්තට ගිහිල්ලා බලුවාම දෙපතුල පේන. ඉතින් දෙතුන් වතාවක් එහාට මෙහාට ඇවිදගෙන යනකොට බුදුරජාණන් වහන්සේ අහන මොකද බම්? මම මේ වහන්සේගේ මේ පැත්තෙන් බලුවාම හිස පේන්නේ, අර පැත්තෙන් බලුවාම දෙපතුල පේන්නේ. උන්වහන්සේ අහන ඔය අනුන්ගේ දික බලල හොයනට වඩා නැක නැද්ද තමන්ගේ දික බලල හොයාගත්තා නම් කියලා ඒ බඳු ධර්මයන්ව දමණය කළා. ඔවුන්ට ඔවුන් ගැනම අනුකම්පාවක් ඇති කරවල ඔවුන්ගේ මෝඩකමේ තත්ත්වය අවබෝධ කරවල උන්වහන්සේ දමණය කළ යුත්තේ හැටියට ඒ බඳු ආකාරයන්ගෙන් දමණය කළ යුත්තන් දමණය කළා. තවත් සමහර තැන්වලදී උන්වහන්සේ විවිධ උපක්‍රම යොදාගෙන තියෙනවා. තවත් බමුණෙක් බුදුරජාණන් වහන්සේගේ උස මනින්න බුදුරජාණන් වහන්සේලාගේ සීමා පනව ගන්න බෑ කාටවත්. දවසක් වඩිනකොට ලොකු ඉනිමක උණගහක් තියාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ එදා ඒ උණගහට වඩා උසින් දෙන්නේ. දෙවෙනි දවසේ මෙයා තවත් උණගහක් එකට එකතු කරලා තියාගෙන හිටියා. අදනම් ශ්‍රමණ බෞද්ධයන් විසින් එදා ඒ උණගහටත් වැඩි. ඒ බමුණටත් එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළා බමුණ අනුන්ගේ උස්මිටිකම් ගැන හොයන්න යන්න එපා. තමන්ගේ උස්මිති කාන්තික හොයාගෙන හෙදෙන්න කියලා උන්වහන්සේ බණ කියලා අනුන්ගෙන සොයා යන ගමන බලක් කළා. ඔහු අධිගමලාභීක් බවට පත් කළා, ගමනේ කළා. මේ වගේ ක්‍රමයන් අනුගමනය කළා වගේම සමහර තැන්වල උන්වහන්සේ මහා පුදුම වෙහෙසක් දරලා තියෙනවා සමහර අයව දමනය කිරීම. එයින් විශේෂයෙන් උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප මේ තුන් බෑ ජටිලයන් දමනය කරගන්න තරම් අමාරුුනේ නෑ මම හිතන කාවවත් දමනය. මොකද මේ අය හිතාගෙන හිටිය අපි රහත් වෙලා බුදු වෙලා. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලම බරණැසි සිසුපතනාරාමෙන් පස්වග මහණුන් වහන්සේලා බොහොම අමාරුවෙන් දමනය කරගත්තා. අමාරුවෙන් දමනය කරලා ධර්මය අවබෝධ කරලා යසකුල පුත්‍රයාට විමල සුභාහු උන්නති ගවම්පති යාළුව ඇතුළු ඒ 54 දෙනාටත් සද්ධර්මය අවබෝධ කරලා දමනය කරලා මුල 69 ධර්මචාරිකාවට පිටත් කරලා බුදුරජාණන් වහන්සේ වැඩම කළේ උරුවෙල් දනව්ව. ඒ උරුවෙල් දනව්ව අදත් ඉන්දියාවේ යන අය දකිනවා. බුදුරජාණන් වහන්සේ බෝසත් අවදී දුෂ්කර ක්‍රියා කළ තැනක් තියෙනවා. දුර්ගා කියලා කියන ඒ ප්‍රදේශය දුර්ගේශ්වරී කියලා කියනවා. එතනට ඒ කඳු මුදුනට ගියාම පල්ලෙහැම් පේනවා ගඟ. ඒ ගඟත් එක්කම දකුණු පැත්තෙන් ඉගොඩ දිහා බැලුවොත් පේනවා අදත් කෝවිලක් හැටියට තියෙන තැන. එතන තමයි ඉස්සර මේ උරුවෙල කාශ්‍යපේ තැන. උරුවෙල කාශ්‍යපේ ආරාමයේ තුන්වතන. බුදුරජාණන් වහන්සේ උරුවෙල කාශ්‍යප ගැන නිරීක්ෂණය කරලා තියෙන්නේ ඇති මෙහා පැත්තේ අර දුෂ්කර ක්‍රියා කරන අවදීයේ. ඒ නිසා වෙන්නේ නැති උන්වහන්සේ පැත්තට වඩින්නේ නැත්තේ. උන්වහන්සේ මේ ආරාමයට වඩිනකොට මේ ගිනි හල්ගෙයි මහ භයානක නාගයෙක්. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා උරුවෙල කාශ්‍යපට කියනවා උරුවෙල මට නවතින්න ඕන නවතන. නවතනක් දෙන්න මේ මට කුස්සිය තිබුණොත් ඇති. කුස්සිය වුණත් කමක්. කුස්සිය ගමන බව ගෞතමයන්ට ඉන්න බෑ භයානක නාගයෙක්. කමන්නේ නාගයෙක් හිටියත් කමන්නේ මට ඉඩ දෙන්න. ඔබ කැමති නම් මට ඉඩ දෙන්න. නොඑක් විදිහෙන් මේ නයාගේ භයානකකම කිව්වත් බුදුහාමුදුරුවෝ පිළිගත්තේ නෑ. ඔබට කැමැත්තක් කරන්න තියෙන අවස්ථාවේ දුන්නා උන්වහන්සේ. මේ ගිනිහල් ගෙට ගිය ගමන් නාගයා කිතුණා. නාගයා පිඳින්න ගත්තා. බුදුරජාණන් වහන්සේ පිඳින්න ගත්තා. නාගයා බැලුවා හරියන්නේ නැහැ තිබලා. දැන් ගිනි පිට කරන්න ගත්ත බුදුරජාණන් වහන්සේත් මහා තේජෝකසිනේට සමවදින ගිනි පිට. මේ මහා ගින්න දෙන්නගේ ගින්න. කෙනෙන් කෙනෙන් බුදුහාමුදුරුවෝ යොමු කරන ගිනි ජාලාවලින් නගරපු ගමනේ වුණා. දමනේ වෙලා අතින් අරගොල්ලෝ දැන් හිතන ඉවරයි. සමන බවක් ගෞතමයන් අපරා රාජ පරපුරකින් ආපු කෙනා එපා කියද්දි ගියා හිතුවක්කාරකමට මොනව කරන්නේ. කරන්න දෙයක් නැහැ මං එපා කියවනේ යන් කියලා එයා හිතන දැන් ඉවර තමයි. පහවදා උදේ අර භයානක නාගයා පාත්‍රයේ දාගෙන ඇවිල්ලා තියෙන මොන්නුගේ නාගයා. කුරුවල කාශ්‍යප කියනවා හිතනවා ශ්‍රමණ බවත් ගෞතමයන් නයි දමනේ කරන්න පුළුවන් වුණාට මං වගේ බුදු වෙලා නැන්නේ. මේ වගේ උන්වහන්සේ ඍද්ධි ප්‍රාතිහාර 1516ක් පා. එතෙන් පටන් ඍද්ධි ප්‍රාතිහාරය 1516ක් පාල තමයි කුරුවල කාශ්‍යපව දමනේ කරන්නේ. සුදුසු වෙලාව එනකන් උන්වහන්සේ කලබල වෙන්නේ නැහැ. එහෙම ඉන්න දවසක බොහොම දුරබැහැරින් ලොකු දායක පිරිසක් වෙන දවස. කුරුවිල කාශ්‍යපට හිතෙනවා අද ශ්‍රමණ බවත් ගෞතමී හිටියොත් කක්කාර පාතිහාරයක් කළොත් මගේ දායකයෝ ටික කැඩී ගියේ පැත්ත. ශ්‍රමණ බවත් ගෞතමී අද නම් නොහිටියොත් හොඳයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙයාගේ හිත දැක්කලා එදා ඉවත් වෙලා යනවා. ගිහිල්ලා ඒ පිරිස ගියාන්ට පස්සේ එනවා ආවහම කියනවා ශ්‍රමණ බවත් ගෞතමී මොකද ඊයේ හිටියේ නැත්තේ? බොහොම දුර දායක පිරිසක් ආවානේ බොහොම සංඝාසීදී වුණානේ. නැයි තුඹ හිතුවානේ ඉතින් මම නොහිටියත් හොඳයි කියලා. එතකොට කියනවා එහෙනම් මෙයා කල්පනා කරන ශ්‍රමණ බවත් ගෞතමයන්ට අනුන්ගේ හිත දකින්න පුළුවන්. හැබැයි මං වගේ බුදු වෙලා නැහැ. මේ වගේ උන්වහන්සේ දිනක් උන්වහන්සේට සිවුරු හොද ගන්න තැනක් ඕන වෙලා උඟට බැහැලා උන්වහන්සේට බහින්න තැනක් නැහැ. ළඟ ගහක අත්තක් තියෙන්නේ නවනවා. නවලා ගලකුත් මවාගෙන උන්වහන්සේ සිවුරු හොද කුරුල කාශ්‍යප ඇවිල්ලා බලන මේ වෙනද නැති අත්තක් නැගිලා ගලක් ඇවිල්ලා මොහොඳ මේවත්. ඉතින් කුරුල කාශ්‍යප පිටන සුමන බවත් ගෞතමයන්ට මේ ගස්වල අතුණවන්නත් පුළුවන් ගල්මවන්නත් පුළුවන් බුදු වෙලා නැහැ. මේ වගේ බොහෝ ධ්‍යාන ප්‍රාතිහාර්ය උන්වහන්සේ පෑවත්තේ හැම මොහොතකම හිතනවා මම වගේ බුදු වෙලා නැන්නේ මේ සුමන බවත්. සෞතිසාවෙන් පරසතු ගහෙන් මල් ගෙනල්ලා පෙන්නනවා. දඹදිවට ප්‍රධාන වූ දඹගසින් ගෙඩි ගෙනල්ලා පෙන්නනවා. උන්වහන්සේගේ කුටියට ඇවිල්ලා ආරාධනා කළා දානශාලාවට එන්න කිව්වහම කාශ්‍යප ඔබ යන්න මම එන්නම් කියලා කාශ්‍යප දානශාලාවට එන්න ඉස්සෙල්ලා උන්වහන්සේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා පරසතුමලුත් කඩාගෙන දඹදිව තියෙන දඹගසෙන් දඹත් කඩාගෙන ඇවිල්ලා කාශ්‍යපටත් ඉස්සෙල්ලා දානශාලාව. එතකොට හිතනවා සෝමන බාබ්දෞත්මයන්ට මේ පරසතුමල් ගේන්න පුළුවන් වුණාට දඹ කඩන් එන්න පුළුවන් වුණාට මට ඉස්සෙල්ලා එන්න පුළුවන් වුණාට බුදු වෙලා නැහැ. මෙසේ අවසාන දවසේ මහා විශාල ගම් වතුරක් අලනවා. විශාල ගම් වතුරක් ගලන බුදුරජාණන් වහන්සේ ආසන්නයේ පසක වැඩ ඉන්නේ. මහා ගම් වතුරක් ගැලුවට පස්සේ කුරුවෙල කාශ්‍යප හිතනවා නේ අපරාධිර මම බවත්වත් මේ ගම් වතුරට ගහගෙන යන්න. ඉතල කොයි එකටත් බලන්න යමු කියලා පිරිසත් එක්ක උරුවක මහන්ස වැඩ හිටිනට යනකොට උන්වහන්සේ දෙපාවත් නොතෙමී මවාගත් සක්මනක සක්මන් කරමින් වැඩේ. මේක දකින ශ්‍රමණ බවන් ගෞතමයෝ මේ සක්මනක් මවාගෙන නොතෙමී දෙපාවත් නොතෙමී ඉන්න පුළුවන් ප්‍රතිහාරය තියෙනවා. ඒනට මං වගේ බුදු වෙලා නැහැ. මෙහෙම හිතනකොට දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා දැන් සුදුසු වෙලාව ඇවිල්ලා. උන්වහන්සේ කියනවා කාශ්‍යප රුවෙල කාශ්‍යප උඹට බුදු බවක් තියා බුදු බව ලැබෙන මගක්වත් උඹට නැහැ. උඹ නිකන් හිස් මිනිහෙක් කියලා බොහෝම ටිකක් හදින් බුදුරජාණන් වහන්සේ කම්පණයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුණා දමණේ වුණා බණ ඇරුවා. ඉතින් මෙසේ මහත් වූ ප්‍රාතිහාරයෙන් රසප්පාලයි උන්වහන්සේ උරුවෙල කාශ්‍යප ඇතුළු මේ පිරිස 500ක් පිරිස දමණය කරා. මේ අය දමණය වෙනකොට මේ අයගේ සහෝදරවරු පහළ හිටිය ගඟ පහළ නදී කාශ්‍යප ගයා කාශ්‍යප. මේ අයගේ ගඟ දිගේ පාවල එන තවුස් පිරිකර දැකලා මේ අයට කරදරයක් විපත්තියක් වූ කියලා බලන් ඒ අයත් කඳේ මේ අය ඔක්කොම පැවිදි වෙලා බුද්ධ ශ්‍රාවකිය බවට පත් වෙලා මේ දහසම පැවිදි කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ දිම්බිසාර රජුරුවන්ගේ ආරාධනාවට රජගහ නුවරට වඩින්. එතුමා කොච්චර ජනප්‍රිය කෙනෙක් ප්‍රසිද්ධ කෙනෙක් වුණාද කියනවා නම් බිම්බිසාර රජුරෝ දැන් මේ පිරිසාවට පස්සේ දැන් බලනවා කාටද ඉස්සෙල්ල වඳි බුදුහාමුදුරුවෝ වෙලකාසුපුගේ ගෝලියෙද්ද උරුවෙලකාසුපුගේ ගෝලියෙද්ද බුදුහා හිතාගන්න ඒ තරම් ජනප්‍රිය ප්‍රසිද්ධ කෙනෙක් මේ රජුරුවන්ගේ පරිවිතර්කයේ දකින උරුවෙලකාසුපහාමුදුර එතකොට රහතන්වා උන්වහන්සේ වහා නැකිටලා බුදුරජාණන් වහන්සේ කිසිරි පාමුල ඉස නමලා මේ මගේ එකම ශාස්ත්‍රූන් වහන්සේ කියලා වැඳලමස්කාර කළ රජුවන්ට මම නෙමෙයි ශාස්ත්‍රූවරයා ලෞතුරා බුදුරජාණන් වහන්සේම බව පෙන්වනවා. ඉතින් මේ ආකාරයෙන් නොඑක් විදිහේ ප්‍රාතිහාර්ය පාලා බොහෝ පිරිස් දමන කල අවස්ථාවන් පිළිබඳව කියන. ඒ අතරත විශේෂයෙන් ඥාති දමනය වගේම ඔය සවැත් නුවරම තවත් විශේෂ ප්‍රාතිහාරයක් පෑවා. ඒක තමයි යමක ප්‍රාතිහාරය ගණ්ඩබ්බ කියන අඹ රූප මුල. ඒක හරි විග සිදුවීමක්. රජගහ නුවර සවැත් නුවර සිටුවරේ සඳුන් ලීයෙන් පාත්‍රයක් කදලා ලොකු උණගහක ගැට ගහලා ලෝක රහතන් වහන්සේලා ඉන්නවනම් අහසෙන් යන්න පුළුවන් අය ඉන්නවනම් ඇවිල්ලා මේක අරගන්න කියලා ප්‍රසිද්ධ කරනවා. දැන් කවුරුවත් මේක ගන්න යන්නේ නැහැ. ලෝක මිනිස්සු කියන ගුරු කාර්ය ඔක්කොම රහතන් රහත් වෙලා අහසෙන් යන්න පුළුවන් කිව්වට යන්න කෙනෙක් නැහැ. ඉතින් අන්නේ තීර්ථකවරු ඇවිල්ලා කියනවා මේ උත්තරී මනුස්ස ධර්මතාවය මේකට පෙන්වන්න බෑ ওই පාත්‍රේ මට අරන් දෙන්න. එයාත් කියන එහෙම බෑ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගන්න ඇයි. අන්නේ තීර්ථකවරු ඇවිල්ලා නොයේ පිටියේ උපක්‍රම කළා. සමහර අන්නේ තීර්ථකවරු ඇවිල්ලා නායකයෝ ඇවිල්ලා තමන්ගේ ගෝලයන්ට කියනවා මම දැන් ගිහිල්ලා උණගහට අහසට නගින්න හදනවා. උඹලා ඇවිල්ලා මාව අල්ලගන්න ඕන අනේ අනේ ශාස්ත්‍රූවරයන් වහන්සේ ඔය වගේ දෙයකට ඉදිරි ප්‍රාතිහාර පාන්නේ නැපා කියලා මාව අල්ලගන්න. ඉතින් ඒ වගේ ගිහිල්ලා ඉතින් අහසට වොන්න දැන් තන නගින්න හදනකොටම අනිත් අය ඇවිල්ලා ඇගෙලෙනවා නේ අනේ ඔය කබල් පාත්‍රයකට ඔයගේ උත්තරී මිනිස් ධර්මතාව යන්න යන්න එපා ඔබතුමා මේ පාත්‍රේ පූජා කරන්න මෙයාට කියලා. පිටුවරයක් මොඩ නැහැ දෙන්නේ. කොහොම හරි දැන් භික්ෂුන් වහන්සේලා පිළිබඳවත් මිනිස්සුළු සැකයක් ඇති වෙනවා. මෙන්න මේ අවස්ථාවේ සරියුත් හාමුදුරුවෝත් පින්දෝල භාරද්වාජ හාමුදුරුවෝත් අතරේ සාකච්ඡාවක් ඇති වෙනවා. මේ වෙනකොට භික්ෂුන් වහන්සේලා අතරේ කිසි අහනමක් තිබුණේ නැහැ. සරියුත් හාමුදුරුවන්ගේ කමත් ඇතිව පින්දෝල භාරද්වාජ හාමුදුරුවෝ දෙපයින් මහාගල් පර්වතයක් අඳවාගෙන මුළු සවැත් නුවර පුරාම හති මිනිස්සු ගාය වෙලා කෑ ගන්න ගත්තා. දැන් මේ ගල ගැදම ඇටි කියලා. උන්වහන්සේ එසේ මුළු නුවරට පේන මහා සාමකල් පර්වතයක් දෙපයින් අඳවාගෙන හසින් වැඩම කළ පාත්‍රික කරගෙන මේ පිළිබඳ ආරංචිය බොහොම පැතුරුණ අනිත් අනිතීර්ථකේ කවණේ අපි නම් ඔය ලී පාත්‍රයකට උත්තරී මනස ධර්ම පෙන්වන්න ගියේ නෑ. ප්‍රමණ බෞද්ධතුමයන්ගේ ශ්‍රාවකයන් ඒකත් කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කොහොමවත් මේ සිදුවීම මූලික කරගෙන භික්ෂුන් වහන්සේලාට මේකට නිග්‍රහ කරලා මේක නොකළ යුත්තා. මේ වගේ දෙයකට මේ උතුම් මනුස්ස ධර්මය ප්‍රදර්ශනය කළ යුතුනේ කියලා උන්වහන්සේ මොකද කළේ මේ පාත්‍රය කඩලා බිඳලා දාන්න කියලා විනය නීතියක් පැනෙව්වා. මින්මතු කිසිම භික්ෂුවක් විසින් සල්බික් ප්‍රාතිහාරය නොපෑවිත ප්‍රාතිහාර පෑම තහනම් එකම ප්‍රාතිහාරයක් පාන්න අවසර දුන්නා. ඒක තමයි දේශනා ප්‍රාතිහාරය. මේ අපි පාන්නේ ඒක. වෙන ප්‍රාතිහාරයක් පාන්න බෑ තහනම්. මේ ප්‍රාතිහාරයට විතරයි ඉඩ දුන්නේ. මොකද මේක හැමෝටම කරන්න පුළුවන් එකක් නෙමෙයි. අර ප්‍රාතිහාරය අනිත් ශාසනවල අයටත් ඒදි ප්‍රාතිහාරය පාන්න පුළුවන්. මේ ප්‍රාතිහාරය තුල දසදහස් ගණන් කිරි නිවන දක්වාම යොමු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ මේ ප්‍රාතිහාරයේ බොහොම අඩු තක්සේරුවකටයි ලක් වෙලා තියෙන්නේ. වරක් උන්වහන්සේ පිණ්ඩපාත චාරිකාවක වැඩලා ගඟෙන් ඉදොඩ වෙන්න ඉදොඩ පිටිය උරුව ඉදොඩ දෙන්නම් බලන්න. ඔය අතරේ ආපු එක්තරා ඉර්ධිමත් කෙනෙක් බුදුහාමුදුරුවෝ උරුව එනකම් බලන් ඉන්නවා. අර ආව ගඟ දිහා බලන් හිටියා. මින් ගඟ දිගේ ඇවිදගෙන යන වතුරුපුටි වික්ෂු පුරුෂ අතර හිටපු කෙනෙක් හිතනවා බුදුහාමුදුරුවෝ නෙවෙයි කරුවක් සර්ව බලධාරී අරමනුස්සයා බුදුහාමුදුරුවෝ වෙනකම් බසන් ඉන්න අරමනුස්සයා වදිය මතින් ඇවිදගෙන යනවා. බුදුහාමුදුරුවෝ දැක්කා මේ මිනිස්යාගේ මේ හාමුදුරුවන්ගේ හිතේ ඇතිවෙච්ච අදහස්. ඇතිවල අහනවා මහණෙනි මේ ගඟෙන් අර උරුවෙන් ඉබඩ වෙන්න කීයක් ගන්නවද අර උරුකාරයා? ස්වාමිනිය අඩමස්සා. එහෙනම් අරමනුස්සයා කරපු දේ වචනාකම් කීයද? අඩමස්සයිනේ. ඉතින් අඩමස්සක් වටින දෙයකට මේ උතුම්මනස ධර්මතාවයක් දෙන්නන්න යන්න පාවිච්චි. මෙන්න මේ වගේ බොහෝම අඩු තක්සේරුවකින් තමයි ඍද්ධි ප්‍රාතිහාර්ය කියන ඒවා මේ ශාසනය තුළ කළේ. කොහොම හරි මෙන්න මේ විනය නීතිය පැනවෙච්ච හැටි යන්නේ තීර්ථක දැනගත් සමන බෞද්ධ ගෞතම යථාවාදී තථාකාර. යමක් කිව්වනම් ඒකමයි. වෙනස් කරන්නේ. දැන් හොඳ අවස්ථාව අපිට. මෙය හැම තැනම කියා ගියා පුළුවන් නම් අපිත් එක්ක එන තරංගයට ඉදිකාත්‍යාරිපා. මහ තරංගයක් දැන් අභියෝගයක්. දැන් කිසි කෙනෙක් භික්ෂුන්ට බාර ගන්න බෑ මේ අභියෝගය. කොසල් රජුරෝ ටිකක් දෙපැත්තට ඇදෙන කෙනෙක්. කොසල් රජුරෝ කල්පනා කළා ඇත්ත තමයි බුදුහාමුදුරු දැන් නීතිය පනවලා තියෙන හරි වැඩිනේ ඒක දැන්. මෙතනදී තමයි ප්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ බුදුහාමුදුරු අමාරුවේ වැටෙන තැන. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ බව කිව්වා. බුදුරජාණන් වහන්සේ කිව්වා ආ එහෙම එකක් තියෙනවා නම් මහරජ මං ඒ අභියෝගය බාර ගන්න. ස්වාමීන් වහන්සේට බෑනේ වහන්සේ විනේ නීතිය පනවලා තියෙනවා නීතිපාතයට පාන්නයි කියලා. මහරජ ඔබේ උයනේ අඹ අනිත් අයට කන්න පුළුවන්ද? ස්වාමීන් මගේ උයනේ කාටවත් කන්නද? අහනවා. උඹට කන්න පුළුවන්ද? මට පුළුවන්. මගේ වෙන. එහෙනම් මං පනවන නීති මට නෙමෙයි. මගේ ශ්‍රාවකයන්ට මට මම නීති පනවගෙන නේද? ඒ නිසා මම ප්‍රතිහාරය පාන උනහවල් දවසට. උන්වහන්සේ දුනියක් දුන්නා කියන්න කියලා කයි. තව තුන් මාසයකින් සන්දබ්බම රූප මුලදී යමක ප්‍රතිහාරි පාන යන තීර්ථකයට එන්න කියලා. දැන් අන්න තීර්ථකය කලබල වුණා මොකද කරන්නේ? ඊළඟට කලේ මේ මිනිස්සු ටික සවැත් නවරම තීච අඹගස්තිකට. අඹගහක් තිබුණොත් මෙයා ප්‍රතිහාරය පාන්නේ. අඹගස්තික ඔක්කොම නැති කළ එකම අඹගහ ඉතුරු වුණේ රජුරුවන්ගේ වෙන අඹගහ විතර. ඒතන හරියටම ප්‍රතිහාරය පාන දවස. අඹ හැදෙන අවධියක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ දැන් ඉදිරියට වඩින. එන් අද ප්‍රතිහාරය පාන බව දන්න පිරිස අනේ තීර්ථක පිරිසත් බෞද්ධ පිරිසත් මහා දෙපසට එකතු වෙලා මහා සෙනඟ ප්‍රතිහාරය පාන. කොහේද අද ප්‍රතිහාරය පාන කොහොමද පාන බුදුහාමුදුරුවෝ යන පැත්තට යන්න බලාගෙන. අහම්බෙන් වගේ රජ උයන ගහේ අඹ කෙටියක් හින්දා මේ උයන බලාගෙන හිටිය උයන් පල්ලා තමයි ගණ්ඩප්ප. හදිසියම අඹ කෙටියක් දැකලා ඉදිලා පැහිලා හොඳට මේක රජුරවන්ට දෙන්න අරගෙන එනකොට මේ බුදුහාමුදුරුවෝ වගේ ඉතින් තීරණය කළා මේක රජුරවන්ට දෙනවට වඩා හොඳයි බුදුහාමුදුරුවනේ. බුදුහාමුදුරුවන්ට පූජා කළා. බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට දෙන්නා. ආනන්ද හාමුදුරුවෝ මේකෙන් පාත්‍රයේ අඹ කෙටිය මෙදි කළා. බුදුරජාණන් වහන්සේට අඹ පැන් ටික වළඳන්න දුන්නා. වළඳන්න දීලා උන්වහන්සේ වළඳලා පාත්‍රයේ හොදලා ආනන්ද ඔය අඹ ඇටි දාන්නේ පාත්‍රයේ හොදලා පැන් ටික ඉස්සෙ. ඒක පාරට මහ විශාල අඹ ගහක් නෝ. පළ දරපු අඹ ගහක් ඇති. දැන් සියලු අඹ ගස් නැති කළා දැම්මත් නේ අඹ ගහක් හැදිලා දැන්. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහිදී යමක ප්‍රාතිහාරය මේ තව කෙනෙකුට ශ්‍රාවකයෙකුටවත් පාන්නට බැරි එකවර ගිනිදෙල් ජල කඳක්. එකවර නිකුත් වෙන මහත් වූ ප්‍රාතිහාරයක් පාලා යමක ප්‍රාතිහාරය පාලා බොහෝ පිරිස් දමනය කළා. ලක්ෂ ගණන් පිරිස් එදා දමනය කරලා ධර්මින් පහදවලා උන්වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට කළගුණ සලකන්න වස් සමාදන් වීම සඳහා තෞතිසාවට වැඩම කළේද. මේ ආකාරයෙන් උන්වහන්සේ බොහෝ දෙනා දමනය කළ අවස්ථා පිළිබඳවත් තියෙනවා. නෑයන් දමනයේදී නිබඳු ආකාරයකින් උන්වහන්සේ කටයුතු කළා. ඊළඟට අපි බොහෝම දෙනෙකුට ගන්න වැදගත්ම දමනය කිරීමක් තියෙනවා ආලෝක දමනය. ආලෝක කියන්නේ මහා නපුරු භයානක යකෙක්. බොහොම භයානක කෙනෙක්. ආලෝක දමනය කරගන්න තීරණය කළ බුදුරජාණන් වහන්සේ ආලෝක නැති වෙලාවක ආලෝකගේ භවණයට ගියා. ගිහිල්ලා ආලෝකගේ අන්තක්පුර පිරිසත් එක්ක එකතු වෙලා උන්වහන්සේ ඒ ඇත්තන්ට බණ කියනවා. ආලෝකට ආරංචි වුණා වන්න බුදුහාමුදුරු වැඩලා අන්තක්පුරයාට බණ කියන්නේ. හරිම කෝපයෙන් ආවේ ගිනි දැල් දිදුවෝ. ඇවිල්ලා බොහොම ආවේගයෙන් බුදුරජාණන් වහන්සේට ආකෝස් පරිදවත. ආලෝක හිතන ශ්‍රමණ බවත් ගෞතමයන් නිකන් මරන්න බෑ වෙහෙස් කල්පත් කළා මරන්න. බුදුරජාණන් වහන්සේට කියනවා නික්කම සමන් ඵලයන් මහ භවනේ නික්මෙන්න කියලා කියන. බුදුරජාණන් වහන්සේ පුංචි දරුවෙක් වාගේ ආලෝකගේ වචනයට අවන තියලා පිටත් වෙන. ටිකක් දුර යනකොට වත්තින් එළියට යන හදනකොට කියන විමලෙන් ඇතුළු පිට වෙන හදනකොටම කියන පරිසකම මෙහෙට එන්න මහත් ආයි බුදුහාමුදුරුවෝ ආයි ඇතුළට ආවට පස්සේ කියනවා නික්කම සමන් ඵලයන් මහ කිය. උන්වහන්සේ ආපහු යනවා. මේ විදිහට තුන්වරක් ගියා ආවා. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා දැන් ආලෝක දමනය කරන්න සුදුසු. හතරවෙනි වතාවේ කෝවා නික්කම සම. උන්වහන්සේ කියනවා නක්වාහංගෝ මම යන්නේ නේ ඔබට පුළුවන් දෙයක්. එතකොට කියනවා මම දැන් ඔබේ කකුල් දෙකෙන් අල්ල පරසක් කළ ගන්න. පාදේසුවා ගහෙත්වා පාර ගංගායන්. හදයන්වා පාලිස්තන් හදවත පලනවා. එහෙම නැත්නම් ඔබ සිහි විකල් කරනවා. මෙසේ කෝපයෙන් හඳ දෙන ආලවක ඉදිරියේ නොසැලී ඉන්න බුදුරජාණන් වහන්සේ ළඟ ආලෝක දමනය වුණේ ආලෝක තීරණය කරනේ නම් මම මේ ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහලා වෙහෙසටපත් කරවලා මරා දමන්න තීරණය කළා. නමුත් අහන හැම ප්‍රශ්නයකටම උන්වහන්සේ උත්තර දීලා ආලෝක දමනය කළා. එතන මේ ආලෝක දමනය කළ විශේෂාකාරයක්. ඒක අපි උඟාක් දෙනෙකුට වැදගත් වෙනවා විශේෂයෙන් ගුවා දරුවන් හදන වඩන මව්වරු පියවරු හැටියට. උන්වහන්සේ ආලෝක දමනයේදී මොකද්ද ගත්ත උපක්‍රම? තමන් දමනය කළ යුත්තාට තමන් දමනය වුණයි. තමන් අවනත වුණා. අන්න තමන් අවනත වීම තුළ අර කෙනාගේ දැඩි බව, රළු බව අඩු වුණා. දැන් මට අවනත වෙච්ච කෙනෙක් කියන හිතපු ගමන්ම එයාගේ දැඩි බව නිවෙන. රළු බව අඩු වුණා. ඔහු දමනේ. අන්න උන්වහන්සේ එතනදී උන්වහන්සේගේ පුරුෂ ධම්ම සාරති ගුණය ලෝකෙට ප්‍රකට කළා. අලුත්ම න්‍යායක් ලෝකෙට දෙන්නේ. යමෙකු දමනය කළ යුතු නම්, හික්ම විය යුතු නම් ඉස්සෙල්ලා ටිකක් ඔහුට අවනත වේ. ඔබ ටිකක් අත්දැක බලන්න ඔබේ දරුවන් පිළිබඳව. සමහර වෙලාවට ස්වාමියා පිළිබඳව. සමහර විට බිරිඳ පිළිබඳව වුණත් කමක් නැහැ. ටිකක් අවනත වෙලා බලන්න. අවනත වුණෙන් පස්සේ ඔවුන්ගේ රළු ගති අඩු වෙනවා. මට මෙයයි යටත්. මට අය මට සවන් දෙනවා කියන අදහස ආවහම හරිම ලේසි වෙනවා යම් කෙනෙකු දමනය කරන. බුදුරජාණන් වහන්සේ සමහර අය දමනය කර ගැනීම සඳහා මෙබඳු ආකාරයෙන් ක්‍රම භාවිතා කරලා තියෙනවා. තවත් සමහර තැන්වලදී සමහර අය දමනය කර ගන්න ඕන වුණාම බුදුරජාණන් වහන්සේ දනුන් අහගෙන සමහර තැන්වලට. ඒ ආක්‍රෝෂ භාරද්වාජ වගේ අයව දමනය කර ගන්න ඕන වෙලා ගියාම ආක්‍රෝෂ භාරද්වාජ බුදුහාමරන්ට හරියට බයි. හැය ගානක් බනින බුදුහාමර අහගෙන ඉන්නවා. බොහොම නිශ්ශබ්දව ඉන්නවා. නිහඬව ඉන්නවා. ඔන්න ඒක දමනය කරන ක්‍රමයක් නේ. අනිත් එක්කෙනා බනිනකන් නිහඬව ඉන්නේ. කතා කරන්නේ නැහැ. උත්තර දෙන්නේ නැහැ. දැන් එයා බැනලා කල්පනා කරන බුදුමයි. වෙනලා මම බයිනකොට මටත් බයිනෝ. මිනිස්සු. මම බයිනකොට මට ගහන්නවද? මෙයා එහෙම නෑ. මම මෙච්චර බැන්න වචනයක් ඇක්කේ නෑ. පුදුම මිනිස්සෙක් නෙමෙයි. ඒවම ආක්‍රෝෂ භාරද්වාජගේ කෝපේ නිවිලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාමුල වැඳ වැටෙන්න හේතුවක්. බුදුහාමුදුරන්ගෙන් අහනවා සමන බෞද්ධ ගෞතමී ඔබ වහන්සේ අමුතු මිනිස්සෙක්. මෙච්චර කාලයක් මට මේ වගේ කෙනෙක් හම්බ වෙලා නෑ. ඔබ වහන්සේ මම මෙච්චර බැනලා ඉවරුණාට පස්සේ අහනවා ඉවරද බමුණ කියලා. ඊළඟට උන්වහන්සේ අහනවා බමුණ දැන් ඔබේ ගෙදරට නෑදෑයෝ එනවද දුර්ගහරි ඉඳලා? එනවා. ඒන බව දැනගත්තාම ඔබ කෑම බීම එහෙම විශේෂව සූදානම් කරලා තියෙනවද? එහෙමයි. මම පිළියෙල කරලා තියෙනවා. හොඳයි ඒ කියපු නෑයෝ නාවොත් මොකද කරන්නේ? ඒව බාරගන්න නාව. එහෙමනොත් ඉතින් මමත් අපේ පවුලේ අයත් ඒව දුක් වෙනවා. දැන් මමත් ඔබ කියපු නිසා ආවා. හැබැයි ඔබ දීපු දේවල් මම එකක්වත් බාර ගන්නෑ. උඹටමයි ඉතින්. මෙහෙම සංවාදයේ කියදෙනකොට ආක්‍රෝෂ භාරද්වාජ බුදුරජාණන් වහන්සේ ත්‍රී පාමුල වැඳ වැටිලා උන්වහන්සේව සරණ ගිය තුනුරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වුණා. කසීභාරද්වාජ කියන බමුණ උඩඟු මිසදුක බමුණේ බොහොම මිත්‍යා දෘෂ්ටිකේ බුදුරජාණන් වහන්සේව මොහුව දමනය කර ගැනීම සඳහා මොහු සීසාන තැනට බොහෝ වාර වලයන් ගියාම කියනවා ශ්‍රමණ බෞද්ධ ගෞතමයෙනි ඔය නිකන් අනුන්ගෙන් ඉල්ලන් කන්නපම් මේ මං වගේ ගොවිතැන් කරලා කන මම ගොවිතැන් කරලා කන ඉතින් බුදුහාරු කියන මමත් ගොවිතැන් කරත් ගොවිතැන් එතකොට අහනවා හෝඹට බීජ හෝ හරක් හෝ නගුල හෝ කෙත සද්ධා බීජං තපෝ උත්ති පඤ්ඤාමේ යුගනංගලං ගිරීතා මනෝයොත්තං ප්‍රතිමේ කාලපාතන ගොවිතැන ගැන බුදුහාරු කියලා දෙයි. ඔන්න මගේ ගොවිතැන්. උන්වහන්සේ කරන ගොවිතැන කියලා දෙනකොට සසී භාරද්වාජ පහදයි. පැහැදිලා ඔන්න දැන් දාන දෙනක හදනවා. ඉස්සෙල්ලා දුන්නේ එන බෑගුවා. ගොවිතැන් කරගෙන කන්න කිව්වා. මේ ධාතක කිව්වට පස්සේ පැහැදිලා දෙන්න හදනකොට කියනවා බමුණ සිභාරද්වාජ මම ධාත කියලා කවි කියලා හම්බ කරගෙන කනක නෙමෙයි ධාතාබ ජීවිතං මේ අභෝජනීය මේ ධාත කියලා සින්දු කියලා කනක නෙමෙයි සමතේපා ඊළඟට කියනවා ඔක මට මං වෙනුවෙන් ඔබ වෙන් කරා නම් ඔක ඔබ කන්නත් එපා සතුන් නැති දියට දාන්න එහෙම නැත්නම් තන පොල්තෙන් නැති බිමකට දාන්න මෙයා ගිහිල්ලා මේ බත්පත් අහගෙන ගුට පුතුමා චිච්චිතාති චිටිචිතාති සම්බූපා සම්පදූපා චිටිචිටි ගාල කුකුරලා දුම් නැගෙන්නක ඉතින් මෙයා පුදුමයට විශ්මයටපත් වෙලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බව මේ විදිහෙන් මේ මෙසදුතු ආයව බුදුරජාණන් වහන්සේ දමනය කරගෙන ගියා. තවත් වරක බමුණෙකු පිළිබඳව ගොවිතැන් කරන බමුණෙකු පිළිබඳව දැක්කා. එයා අලුත් හේනක් ආරම්භ කරන ලොකු කැලයක් කපලා ලොකු ගොවිතැනක් ආරම්භ කරනවා. බුදුහාමුදුරුවෝ කල්ැතුවම දැක්ක මේ ගොවිතැන නම් හොඳට හරියන්නේ. දැන් කපා පාග ගන්න හම්බ වෙන්නේ නැහැ. කපල පාගල ගන්න තියෙන දවසට ඉතින් මහගම තුරක් ගාලා ඔක්කොම ගහගෙන. එදාට මේ අහිංසක මිනිස්සු බොහොම දුකටපත් වෙලා ජීවිකල් වෙලා බොහෝම නරක තැනකට යනවා. මොහුට අනුකම්පා කළා වන්සේ. අනුකම්පා කරලා මෙයා ගොවිතැන පටන් ගත්ත දවසේ ඉඳලම එතනට යන බුදුරජාණන්. මේ උඹරාස් සද්දන්න පටන් ගත්ත දවසේ කැලේ කපන දවසේ ගියා. ගිහිල්ලා කතා කරලා ආවා. පොළොව සකස් කරන දවසේ ගියා කතා කරලා ආවා. වතුරන දවසේ ගියා කතා කරලා ආවා. දැන් ගොයම් පහලා තියෙති දවසක් ගිහිල්ලා කතා කරලා ආවා. දැන් මේ බමුණ හිතනවා මේ ප්‍රමණ පවත්වතුනේ හැමදාම වැඩ පටන් ගන්න දවසට ඇවිල්ලා මත් එක ටිකක් කතා කරලා යනවා. මේ ගොවිතැන කපල පාගල ඉස්සලම ප්‍රමණ පවත්වතුනේන්ට කැමුවේ ලක් වෙනවා. පත් වේලක් වෙනවා. එහෙම තේල බහුවදාට ඔක්කොම දැන් ගොයන් කපන්න తీරණය කළා දීදී දා රාත්‍රියේ මනසට ඇස්සා අර කුඹුරු කොම දසා මොකක්වත් දැනෙන්නේ මේ බමුණ බොහොම දුකටපත් වෙලා උන්මත්තක භාවයට පත් වුණා මේ ශ්‍රමණ බෞද්ධෝත්මයන් තමන් පුරොන්දු වෙලා තිබුණා මං අදහසක් ඇති කරගෙන හිටියා දාන් පිළිගන්නවා කියලා ඒකත් කරගන්න අන බුදුරජාණන් වහන්සේ උකරා ගිහිල්ලා බොහෝ දමණය කරලා ඔහුගේ දුක නිවලා උපදමණය කළා නැවත කවදාවත් දුකටපත් නොවෙන්න බවට උන්වහන්සේ එවගේ නොයෙකුතිය ලෝභී පුද්ගලයන්වත් උන්වහන්සේ දමනය කළා. මච්චරේ කෝසිය සිටුවරයා කැවුම් කන්න හැදී උඩුමහලට ගියේ. කාටවත්ම නොදී බුදුහාමුදුරුවෝ දැකලා මුගලන් හාමුදුරුවන් යවලා ඔහුව දමනය කරගත්ත ශ්‍රාවකයන් ලවා. තවත් වරක පංචවර්ග කියලා දායකයෙක් හිටියා බොහොම සැදැහැවත්. මේ උපාසකම්ම නම් ඉතර සැදැහැවත් නෑ. බුදුහාමුදුරුවෝ දවසක් පින්දපාතට වඩිනකොට පංචවග්ග දායකතුමා පස්සරයක් දන් දෙන ගොවිතැනක් කළා. ඒ ඉස්සරහා පැත්තට ඊටුව පැත්තට පිටුපස හරවල කැම ගන්න වෙලා. දැන් බුදුහාමුදුරුවෝ බින්ද පාත්‍රය වැඩි. බින්ද දැක්කා. දැක්කම කල්පනා කරනවා දැන් මෙයා මේ මිනිස්යා බුදුහාමුදුරුවෝ දැක්කොත් මේ ටිකක් දෙයි බුදුහාමුදුරුවෝට. මට අපහු යන්න දෙයි. මහ කරදරයක්. ඒ නිසා දැන් මේ කතා කරන ගමන් ඔළුවෙන් කෝ යන්න කියලා. බුදුහාමුදුරුවෝට. බුදුරජාණන් වහන්සේත් නෑ මේ ඉරියව්ව පිළිගත්තේ නෑ යන්න පුළුවට යන්නේ ආයතරයක් කොහෙ යන්නේ කියලා. ඉතින් දැන් ස්වාමියා බලන මේ කාටද මෙයා මේ ඔළුව අනන්නේ අස්පෙක්ට බලනකොට අනේ බුදුහාමුදුරුවෝ දුවලා ගිහිල්ලා නේ ස්වාමීන්නි බත්පත මම භාගයක් කාලා තියෙන්නේ පිළිගන්නන්න කොහොමද දැන් අලුතින් හදන්නේ බ්‍රාහ්මණ අග්‍රව කොටසත් මට අයිති වැද කොටසත් මට අයිති අග කොටසත් මට අයිති උන්වහන්සේ පිළිගත්තර බ්‍රාහ්මණ කාපු ඉදුල්පත ඔවුන්ට අනුකම්පා පෙනිස බුදුරජාණන් වහන්සේ වැඩි මේ දෙන්නම ගමනේ කරන්නේ. ඔවුන් දෙන්නම අධිගමලාභින් බවට පත් කළා. නැවත දමනය කරන්න දෙයක් ඉතුරු කළේ නැහැ. උන්වහන්සේ එබඳු දමනයන් කළා. ඉතින් මේ වගේ ආලවක අඟුලිමාල දමනේ තවත් ආකාරයක දමන. උන්වහන්සේ සුදුසු වෙලාව එනකම් අවස්ථාව බැලුවා. තව ටිකක් පහවුනොත් මාතෘ ඝාතකයෙක් වෙලා ආනන්තරී පාප කර්මයක් කරගෙන සසර ගෙන ආපු සියලු කුසල ශක්තියෙන් වසාගෙන අපායට යනවා. මවටත් පුතුටත් අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ දා වනදානට වැඩම කළා. අඟුලි මාල ඈතදීම සතුටු වුණා අන්තිම ඇඟිල්ලයි දැන් ඕන. ශ්‍රමණේ ප්‍රවිද්දෙක් මරාගෙන අන්තිම ඇඟිල්ල හදාගෙන ගුරු පූජාවට යන්න පුළුවන්. වේගයෙන් බුදුරජාණන් වහන්සේගේ පසුපසින් ඉලවන්න ගත්තා. කඩු දුණු ඊතල අරගෙන උන්වහන්සේගේ පසුපසින් ඉලවුවා. බුදුරජාණන් වහන්සේ අදිස්ථාන කළ අඟුලිමාලට ලං නොවෙන්න ලං වෙන්න බැරි වෙන අදිස්ථාන කළා. අඟුලිමාල වේගයෙන් දුර බුදුහාමුදුරුවෝ සම්පූර්ණ ගමනින් වඩින ගමන් අඟුලිමාල කියනවා නවතින්න මහන්. නවතින්න මහන. මහා හඬක් නගලා කියනවා නවතින්න මහන්. බුදුහාමුදුරුවෝ බොහෝම සංසිං වදමින් කියනවා අඟුලිමාල මම නැවතිලයි ඉන්නේ නුඹයි දුවන්නේ නුඹ නතර වෙන්න. අන්න අඟුලිමාලගේ හද ගැබ ඇතුලේ තිබිච්ච ඒ පුණ්‍ය ශක්තිය මත උනා. ඒ හඬ හදවත ඇතුලේ සිට ඇතුලේ දුක්කාර දෙන්න ගත්තා. මම නැවතිලයි ඉන්නේ අඟුලිමාල ඔබයි දුවන් ඔබ නතර වෙන්න. මොකක්ද මේ කියා? මමත් දැන් නතර වෙලා ඉන්නේ. මහා ශ්‍රමණයාත් නතර වෙලා. ඔබයි දුවන්නේ කොහෙද මේ දුවන්නේ? වැටෙනවා. මම මේ සංසාරී දුවන කෙනෙක් නේද තා. සතර පෙනුණා අඟුලිමාලට. ඇඟිලිමාලේ ගලවලා පැත්තකට වීසිකලා. දුනුයිතල කඩු පැත්තකට වීසිකලා. බුදුරජාණන් වහන්සේගේ දෙපතුල ළඟ කුංචි පුතෙක් වගේ එදා වැඳ වැටුණා. උන්වහන්සේ මේ ලෝක කාටවත් දමනය කරගන්න බැරි වෙච්ච එදා මහ පිරිසක් රජු මහ සේනාවක් පිටත් කළා. අඟුලිමාලව මරා දාත්. අඟුලිමාල කියන හඬ හෙන කොටත් සිහිපත්. එබඳු කෙනාව බුදුරජාණන් වහන්සේ දමනය කරගත් මෙන්න මේ ඥාන බලයේ, ඍදි බලයේ උපදමනය කරගත්. ඔය රූප උන්මාදයෙන් මත්වල හිටිය ප්‍රේමාව, රූප නන්දාව උන්වහන්සේ වෙන දෘශ්‍ය මාධ්‍යය දාගෙන දමනය කරගත්තා. මම තරම් රූපයෙන් ලස්සන කෙනෙක් නැහැ කියලා හිතාගෙන සිටිය රූප නන්දා වැනි අය දමනය කරගන්න උන්වහන්සේට සිද්ධ වුණා. සමන් වහන්සේට පවන් සලමින් ඉන්න නව යෞවනියන් මවා ගන්න. කෙමෙන් කෙමෙන් ඔවුන් දිවාපත් වෙමින් ඇට සැකිලි ගොඩක් බවට පත් වෙන හැටි ඔවුන්ට දකින්න සලස්සලා දෘශ්‍ය මාධ්‍ය භාවිතා කරලා උන්වහන්සේ මේ බොහෝ පිරිස් දමනය කරා. මේ ආකාරයෙන් විවිධ ආකාරයෙන් උන්වහන්සේ දමනය කළත් හැබැයි උන්වහන්සේටත් හැමෝම දමනය කරගන්න බැරි. මෙහෙම රූප මදයෙන් හිටිය ක්‍රේමාව දමනය කළාට, රූප නන්දාව දමනය කළාට මාගන්ධියව දමනය කරගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේලාටත් හැමෝම දමනය කරන්න බෑ, හැමෝම සතුටු කරන්න බෑ. නානාදි මුක්තිකා කත්වාචිනයි රතින දෝෂිතා. මුනිවරුන්ටත් මේ ලෝකේ නානා මුද්දික අදහස් ඇති අයව සතුටු කරන්න බෑ. මම වෙන කෙනෙක් කෙසේ කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා. බුදුවරුන්ටත් ලෝකේ හැමෝම සතුටු කරන්න බෑ. අපි වෙන කෙනෙක් ලෝකයා සතුටු කරන්නේ කොහොමද? ඉතින් බුදුරජාණන් වහන්සේලාටත් දමනය කරගන්න බැරි අය හිටියා. උන්වහන්සේලා අච්චර දැමූ අය හිටියා. ශ්‍රාවකියවත් සිය අය හිටියා. ජේතවනාරාමයේ ආසන්නයේ මෙහිදීා බුදුරජාණන් වහන්සේගේ ඇසට ලක් නොවුණු අය, චුන්ද සූකරික වගේ අය, උන්වහන්සේට හිතුණේ කවදාවත් මේ පැත්තට යන්න. මොකද දන්නවා ගිහිල්ලා දමනය කරන්න පුළුවන් අය නොයි. බුදු ඇසින් බුදු හිතින් දකිනවා සුදුසු. ඉතින් බුදුරජාණන් වහන්සේලාගේ පුරිස ධම්මසාරථී ගුණයෙන් අපුතුමයි. උන්වහන්සේලා සමහර අය දමනය කරගන්න රළු නවක්කලි හාමුදුරු. වක්කලි හාමුදුරු බුදු සිරුරට හරියට ඇලුම් කළ කෙනෙක්. බුදු හාමුදුරු යන්නේ කොතනද, වැඩ ඉන්නේ කොතනද, පිටියෙන් වාඩි වෙනවා, දෙතිස් මහ පුරුෂන් ගැන බලනවා, ලක්ෂණ බලන් ඉන්නවා. කාලයක් ඉන්න දුන්නා. දීලා දැන් හොඳ වෙලාව මෙයාගේ හිත හදාගන්න. දොස් කිව්වා, මොනවද වක්කලි මේ කුණු සිරුර දිහා බලාගෙන ඵලයන් වක්කලි යන්නේ කියලා කරක. වක්කලි හාමුදුරුවන්ට හරිම සංවේගයක් දැන් එලෝ ගත්තා. අන්නද ගිහිලා දැන් තීරණය කළා ගෙලවලා දැන් හැරෙන්න. බුදුරජාණන් වහන්සේ මේ සූදානම් වෙනකොට මේ බුදුරජාණන් වහන්සේ බුදුරුවක් මවල වක්කලි හාමුදුරන්ට පන්. මේ රූපේ දකින්නකොටම වක්කලි හාමුදුරන්ට ප්‍රත්‍යාවක් වන මේ බුදුහන්සේ මාවෙදීම මං ගැන හිතලා තියෙනවානේ, මං ගැන සෙව්වනේ, මට අනුකම්පා කළානේ, ප්‍රසාදය ඇති වුණා. ඒ හබු ධර්මයේ හාල වක්කලි හාමුදුරන්ට. වක්කලි හාමුදුරන්ට පුළුවන් වුණා මග පලාව කරගන්න. ඒ වගේ තුල්ලපන්ත හාමුදුරුව, සර්ණකාර හාමුදුරුව එවැදු දමනය කිරීම විවිධාකාර වුණා. ඒ වගේම තිසා ගෝතමිය තවත් ආකාරයකින් දමනය කළා. තමන්ට තමව අවබෝධ කරගන්න. මේ විදිහෙන් විවිධ ක්‍රම භාවිතා කරමින් බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිත තුළ දමනය කළගත් ආකාරය පිළිබඳව විමසලා අපි උන්වහන්සේව අනුගමනය කරන්න උත්සාහ කළොත් අපිටත් හුඟක් දෙනෙක්ව දමනය කරගන්න පුළුවන්. හැමෝම බෑ. හුඟක් දෙනෙක්ව පුළුවන් වේවි දමනය කරගන්න. උන්වහන්සේ කළ න්‍යායන් ලෝකෙට පෙන්වලා දුන්නු න්‍යායන් පිළිබඳව ගවේෂණය යෙදුණොත්. එහෙමනම් දැන් අද දවසේ අපි මේ මොහොතේ කල්පනා කරන්න ඕන ලෞතර බුදුරජාණන් වහන්සේ දේව යක්ක මනුස්සානම් ලෝකේ යක්ක පලන්තදා. දෙවියන්ට, මිනිසයන්ට, යකුන්ට අග්‍රඵලයේ නිවන දානය කළා. දදන්තං ගමයන්තානම් දමනේ කළ යුත්තං දමනේ කළා. මොහොම දමනේ කරන්නේ? දමනේ කළ යුත්තං බොහොම වෙහෙස මහන්සි වෙලා හරි දමනේ කළා. ඒ උතුම් පුරුෂ රාජයන් වහන්සේට මාගේ නමස්කාරය දෙවිවා. එහෙමනම් පින්වතුනි අද දවසේ අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ පුරුෂ ධම්ම සාරකී ගුණය පිළිබඳව ප්‍රකට වෙන තැන් කීපයක් සූත්‍ර කීපයක් මතු කරගෙන උන්වහන්සේ පිළිබඳව විමසීමක් කළා. දැන් අපි මාස 3මාරක් මුළුල්ලේ ධර්ම දේශනා කළා, ඔබ ධර්ම ශ්‍රවණය කළා, ධර්මයෙන් දැනුවත් වුණා. ඉතින් මේ කාලය තුල අපි දන්න දේ දන්න ආකාරයෙන් පුළුවන් තරම් පැහැදිලි වෙන ආකාරයෙන් කියන්න උත්සාහ කළා. අපි හිතන්නේ අපි ඉතරම සාර්ථක වුණාය කියලා යම් දුරකට ඒ උත්සාහය සාර්ථක වෙන්නට ඇති කියලා හිතනවා. ඒ අඩුපාඩුකම් තියෙනට ඇති. ඉතින් මේ කාලය තුල යම් යම් අඩුපාඩුකම් යමක් සිදු වුණා නම් ඒ ගැන සමාපිත භජනය කරන්න ඕන. ඒක මනුස්ස ධර්මයක්. අපි සියල්ලම අඩුපාඩුකම් මග හරව ගත්ත සියල්ලෙන් නිවැරදි වෙච්ච අය නෙමෙයි. ඒ අඩුපාඩුකම් පිටයි බඳු අඩුපාඩුකම් දැක්කනම් ඒ ගැන සමාධිය භජනය කරන්නත් ඕන. ඒ බඳු වරදක් තුවා නම් අපේ ඌව පෙන්වා දී සත්පුරුෂ ගුණයක්. ඉතින් ඒ සඳහාද සැලකිලිමත් වෙන්න ඕන. අපි කෙසේ නමුත් මේක කාලය තුල මේ ආසන්න තැනක ඉන්න තීරණය කළා. මේ හැම දෙනාගේ ආශිර්වාදයෙන් මෙතන කාර්තිකව තමනාපයක් ඇති කරගෙන පිරිසක් වෙන් කරගෙන නෙමෙයි හැම දෙනාගේම ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාගේ නායක මණ්ඩලයේ හැම දෙනාගේම ඒකමත් කැමැත්ත ඇතිව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මේ ආසන්නයේ තැනක් සොයාගෙන සාමනිශ්චිත තැනක් නැහැ. තැනක් නිශ්චිත කරගෙන මාසයක් හමාරක් සමහර වෙලාවට නැවත ප්‍රතිකාර කරනවා. ඒ කාලය තුල අපි තනි ක්‍රම ආත්මාර්ථකාමී වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය නම් අපෙන් තවත් යමක් අසාදරා ගන්නට හැකියාව උදා කරගන්න බැරි වෙන එකක් නැහැ. සතිය දවස් පහයම නැති වුණත් සතිය දවසක් හමාරක්වත් අපි කැමැත්තෙන් ඉන්නවා ධර්ම දානය දෙන්න නිතරම නිරන්තරයෙන්. ඒක අපේ යුතුකම, ඒක අපේ වගකීම. ඉතින් ඒ සඳහා අවස්ථාවක් උදා වුණොත් අපි දහම් ගැටළු විසඳා ගන්න කෙසේනොත් මේ කාලය තුළ අපි දෙපාර්ශ්වයෙන් එකතු වෙලා බොහෝ ශාසනික මෙහෙවරක් මේ ජීවිතය තුළ සිද්ධ කළේ. ළඟින් තියාගෙන මෙච්චර පිරිසකට දීර්ඝ කාලයක් මම කාටවත් බණ කිව්වේ නැහැ. ඒ පළමුලාභයේ නිතින් ලැබුවා. ඒ නිසා මේ ධර්මලාභය අපි දෙපාර්ශ්වයටම ලබා ගන්න පුළුවන් වෙච්ච, ඒ සඳහා අතරමැදි වෙච්ච උත්සාහවත් උනන්දු වුණු, ඒ සඳහා නොයෙක් අයුරින් කටයුතු කළ පිරිස ලංකාවෙත් මෙහෙත් ඉන්නවා. අපි නම් නොකලාට මේ හැම කෙනෙක්ම දන්නවා. අපි මේ වෙලාවේදී පිනති පිනතියන්ව ඉතාමත්ම කෘතවේදීව සිහිපත් කරලා ආශිර්වාද කරනවා. මෙබඳු ධර්ම දානයක්, ධර්මලාභයක් ලෝකෙට දෙන්නට කටයුතු කරේ දෙනාටම සැපත සාන්තිය යහපත වේවා, සිත් නිවේවා, දහමින් සිසිල් වේවා, ධර්මාභෝධ වේවා කියලා. පින්වතුනි අද දවසේද මේ කාලය මුළුල්ලේ අපි රැස් කරගත්ත මේ උදාර කුසල පුණ්‍ය ධර්ම සම්පත්තිය හේතු කොටගෙන අපි හැම දෙනාගේම වරදට පාපයට අක්ෂරේස නැමින් සිත්ින් මුදවාගෙන යහපතෙහි කුසලයේ ධර්මයේ ඉත රඳවා ගන්නට, අසත්පුරුෂ ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුර ලබමින් තව තවත් දහම් මගට මේ ඇරඹූ දහම් මග නොනැවති ඉදිරියට යන්න ආරම්භ නික්‍රමක යොංජත බුද්ධ ශාසනය නොනැවති ඉදිරියට යන්නට ඔබට මට ශක්තිය භාග්‍ය සැලසේවා. මේ ගෞතම බුදු සසුනේ මේ ජීවිතයේම උතුම් සද්ධර්මය අවබෝධ කර ලබන අමා නිර්වාණ සාන්තියෙන් ලැබේවා. ඒ වගේම මේ සිද්ධ කරගත්ත උදාර කුසල පුණ්‍ය සම්පත් මතු දිනක බුදු වෙන ආර්ය මෛත්‍රී නාථ මිද්දෝ ස්ථානන් වහන්සේ ඇතුළු බුද්ධ බෝසත්යන් වහන්සේලාටත් මේ ස්ථානීයට ගමඩ පළාතට ගෘහස්වාදී තත් පුරවිත පින් කැමැති සියලු දේව සමූහයාට පින්යි වාදීවා පතන බෝධීන් අමා මහ නිවනින් අනුසෙප්වා. ඒ වගේම ඔබ අප හැම දෙනා නමින් මේ පරලෝක යාවුත අද දවසේ දායකත්වය ලබාගත් කරුණාරත් පවුලේ, ගුණවර්ධන පවුලේ සිංහතුන් නමින් ඒද පාර්ශ්වයේම මේ පරලෝකීය සකල ඥාති වර්ගයාටත් මේ ස්ථාන ගොඩ නැගීමේදී සමාධියෝ මේ දේන සියලු දායකකාරකාදීන්ටත් සියලු අනුශාසකයන් වහන්සේලාටත් ඒ සංඝ පරපුරේ ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලාටත් මේ පින්වත්පත් වේවා. සංසාර ජීවිත සුවපත් වේවා, සුඛවත් වේවා, දුක් පිරි සංසාර කතරින් විතර වේවා. කාරුණාකරයෙන් සාදු කියලා පුණ්‍යාන. විශේෂයෙන් අද දවසේ අපි මේ වෙලාව දිස්ත්‍ය කරගත් මේ ජීවිත කාලය තුළ මේ තුන්මාසය පුරා සිදු කරගත් සුලකින් ධර්මයන් විශේෂයෙන් ගෞරවණීය අපේ ජිතලොක හාමුදුරුවන් වහන්සේ ඇතුළු ඒ පූජනීය ස්වාමීන් වහන්සේලාට විශේෂයෙන් මට මහා පුදුම උපස්ථානයක් කරමින් ළඟින් සිට සියලු කටයුතු සිදු කළ ඒ උපසාන්ත සාමින් වහන්සේට උන්වහන්සේලාට මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුමුගේ අනන්ත ආනුභාවයෙන් ආශිර්වාදයෙන් සියලු සැපත ශාන්තිය තානේ යන පිළ නිදුක් නිරෝගී සම්පත්තිය සලසේවා වහවහ සතර දුක් දේවා ලබන අමා නිර්වාණ ශාන්තිය මිත්‍ වේවා ආශිර්වාද කරනවා ඒ වගේම ඔබ අපහමුව සඳහා කටයුතු යෙදු විශේෂයෙන් මේ පැත්තෙන් ගත්තාම ඔස්ට්‍රේලියාව පිළිබඳව අපට හඳුන්වා දීම කලි පළමු වතාවට මම හිතනවා ඒ මනෝ මහත්මයාක් ක්‍රමනේ නෝනා මහත්මයාක් ඉස්සෙල්ලා නායක පිරිසක් හැටියට මේ පළාතෙන් අපට මුණ ගැහුනේ. ඉතින් ඒ දෙදෙනාගේ සම්බන්ධතාවය මත ඔවුන්ගේ ඉල්ලීම මත ඒ සභාව පූර්ණ අනුග්‍රහය දක්ව භද්‍රා නෝනා මහත්මිය එතුමා මහ එතුමියේ මහත් වූ කැපකිරීමක් කරලා වෙනසක් මහන්සියක් දරුවා මේ රටට වඩමවා ගැනීමට ඉතින් ඒ අනුව ඒ සඳහා අප කැපුව කටයුතු කළ ඒ පින්වතුන් පින්වතියන්ට ලංකාවේදී මේ කටයුතු අපි කිසිවක් සොයා බැලුවේ නැහැ. ඒ ලිපි ලේඛන කටයුතු ටික විදුරුවන් මහත්මයා කළා. අනිත් සියලු කටයුතු අපට අම්මා කෙනෙක් වගේ කටයුතු කරන මානින්තරේ මහත්මිය බතරනෝ. ඒ වගේම රංජනී මහත්මිය, රංජලා මහත්මිය, ලාල් මහත්මයාදී ඒ පිස නිරන්තරවම සොයා බලමින් යාන වාහන සපයා දෙවිගේ අවස්ථාවයන්ගේ ගෙදම් දරමින් ඒ සියලු කටයුතු සිද්ධ කළා අපි මේ වෙලාවදී පින්වත් පිරිසට ඒ දෙපාර්ශ්වයෙන් දෙපැත්තම පිරිසට බුද්ධාදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදයෙන් අපි කරගත්ත මේ පාරමී කුසල පුණ්‍ය ධර්ම බලමින් සපත ශාන්ති යහපත ආශිර්වාදයෙන් නිරෝගී භව කල සේවා සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ කාලය තුල විශේෂයෙන් බොහෝ පිරිසක් අප වෙනුවෙන් බොහොම කැපකිරීම කළ බොහෝ පරිත්‍යාගශීලී වුණා මව්වරු පියවරු වගේ අපගෙන නිරන්තරවම සොයා බලමින් අපට කටයුතු කළ අපේ දුක සැප හොයා බැලුවා. ඒ වස් ආරාධනා කළ පින්වතුන් මම හිතනවා මගේ ජීවිතේ වස් සමාදන් වුණා. දැන් හැම අවුරුද්දකම මේ වගේ වගකීමෙන් ඒ වගකීම දරපු පිරිසක් ලැබුණේ නැහැ. උදේ හවහාය ගැන සොයා බලමින් ඒ වස් ඉන්කමේ ඒ ආරාධනා භාරගත් පටන් ඒ පින්වතුන් ඒ බොහෝ පිරිසක් ඒ වෙනුවෙන් කැප වෙලා සමහර වෙලාවට සතිය දින වෙන් කරගෙන අපගෙන නිරන්තරවම අවධානයෙන් විමසිල්ලෙන් සිටියා මව්වරුන් දියවරුන් විශේෂයෙන් අප ගැන සොයා බලමින් කටයුතු කළේ පින්වතුන් පින්වතියන්ටත් අප මේ වෙලාවේදී කුතුහේදීව මේ ජීවිතේ පුරාම රැස් කරගත් පුණ්‍ය කුසල බලපෑමේ කාරණේ ගුණ බලමණේ ධර්ම ශක්තියේ මෙලොව වශයෙන් පවත්නා වූ වදුරු බාධක මගහැරි යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් මගහැරි මේ ජීවිතේ සත්‍ය පකක්කට අමා මහ නිර්වාණ සාන්තියෙන් සිද්ධ වේවා ආශිර්වාද කරනවා. ඉතින් මේ අපේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට බොහෝ පිරිස් ක්‍රමුණ අපි මේ වෙලාවේ අද දවස් කරනුණත් අද දවස් පැමිණීම බැරි වුණත් මේ කාලය තුළ එක මොහොතක් වූ සද්ධර්මයේ ශ්‍රවණය කළ යම් ප්‍රසාද සිතක් පහළ කරගත්ත ඒ හැම දෙනා මේ වෙලාවේ දීපත් කරලේ සද්ධර්මයේ ශ්‍රවණය කළ තව දින තව කීප දිනකට මේ අවස්ථාව උදා කර දෙන්නට සිත් එළඹෙව්ව ඒ හැම දෙනාටමත් මේ සම්බන්ධ විචෝදාප හැම දෙනාටමත් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් මුගුවන්ගේ අනන්ත අනුභවයෙන් ආශිර්වාදයෙන් සියලු ශාන්තිය යහපත අභිවෘද්ධිය දියුණු ආරක්ෂාව රැකවරණය නිදුක් නිරෝගී සුව සම්පත්තියේ සේ දේවනී සුත වේවා උතුම් භාදක මගහැරේවා දුෂ්ට දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරම ලැබ සද්ධර්මයටම සිත් පතන් නැගුරු වේවා ධර්මයේ සිත් නැමේවා ධර්මයටම සිත් පහදේවා ධර්මයෙන්ම ජීවිත නිවීසන සේවා හැම දිනාටම මේ ගෞතම සාත්මයේ ජීවිතයේම සත්‍ය පතක් උත ලැබෙන අමා මහ නිවන් සපතින් සල්වා ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ සාසනං ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං අම්තු බුද්ධ සාවතං ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං හදිවාගන සීනිස්ව නිච්චං ඔොච්ඩා පචායිම ජත්තාරු දම්මාවත්්‍රන්ති ආයුවන්නෝ සුපංවලං ආයුරාරෝග්‍ය සම්පත්ති සක්්‍ය සම්පත්නීවෙච්ච අතුනිම්භාන සම්පත්ති නිනාතේ සමිච්චතු. අද දවසේ රැස් කරගත් මේ පුණ්‍ය බලයෙන් අද දවසේ ඔබට මේ ධර්ම දානය දුන් ඒ කරුණාරත්නදායක පවුලේ, ඒ වගේම ගුණරත්නදායක පවුලේ, ගුණවර්ධනදායක පවුලේ පින්වත් පිරිස හැම දෙනාටම ප්‍රාර්ථනාවක් තුනයි. ඒ දෙපාර්ශ්වයේම හැම දෙනාටම ආශිර්වාද ලබා ගැනීම අපි එකට අලුත් ප්‍රාර්ථනාවක් එකතු කළා. ඒ සියලු ප්‍රාර්ථනාවන් සමග වේවායි දෙනාටම නිදුක් නිරෝගී සුව සම්පත්තිය චිර ජීවනයේ සියලුම දියුණුව ආරක්ෂාව රැකවල් මේ සලසේවා. මේ හැම දෙනාගේ සිත සංධම් මගට යොමු වේවා. දහමින් සනසේවා සසර දුක් වේවා.